භාග්‍යවතු තිරෝගුරු සම්මා සම්බුද්ධජානන් වහන්සේ
දැන් අපි කතා කරේ කාර්ය සත්‍ය දුක්ඛ ලක්ෂණ හඳුනා ගන්න. දැන් අපි මෙතෙක් කාලයක් ලෝකේ ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා බැලුවේ පුද්ගලයේ ඉපදීම. පුද්ගලයෙකුගේ ජරාව, පුද්ගලයෙකුගේ ව්‍යාධිය, පුද්ගලයෙකුගේ මරණය, පුද්ගලයෙකුට අත්විඳින්නට වෙන අස්ත්‍යයන් ආයේ ප්‍රියන්ගෙන් මේ බලාපොරොත්තු වෙන ලැබීමේ සෝත් පරිදේ දුක්. මේවා ලෝකයේ බෞද්ධ බෞද්ධ කාටත් දැනෙන දේ. එනිසා අපි ඉතිහාස ගිහිල්ලා මේ ලෝකයේ අපට හමු වෙන හැම තැනකදීම අපි මధుර වූ ප්‍රිය වූ ස්වභාවයෙන් යමක්ද දකින්නේ, යමක්ද හසු වෙන්නේ, ඒ හසු වෙන හැම තැනකම මේ දුක්ඛ ලක්ෂණයේ ඇති බව ප්‍රකට කරගන්න බව තමයි අපේ මූලික විදර්ශනාව කියලා කියන්නේ. එතකොට දිරන්නම ඕනේ නෑ, ලෙඩ වෙන්න ඕනේ නෑ, මැරෙන්න ඕනේ නෑ, ඒකේ ලක්ෂණේ හඳුනගන්න. නැත්තම් අපිට ජරා දුක හඳුනගන්න විදියක් නෑ නා කියන්නේ. ව්‍යාධි දුක හඳුනගන්න විදියක් නෑ, අපි දන්න හැටියට නම් ලෙඩ වෙන්නේ නැතු. ලෙඩ වෙන්නම ඕන ව්‍යාධි දුක හඳුනගන්න. මැරෙන්නම ඕන මරණ දුක හඳුනගන්න. අප්‍රියංගෙන් එක් වෙන්න ඕන ඒ දුක හඳුන ගන්න. ප්‍රියංගෙන් වෙන් වෙන්නම ඕන දුක හඳුන ගන්න. ඒ මොනවායි අපිට හැම දෙයකම හසු වෙච්ච හැම පළවෙනි මොහොතේම අපිට පුළුවන්කම තිබුණොත් ඒ දුක්ඛ ලක්ෂණයම බලන්න. දැන් අපිට ඉස්සෙල්ලාම පේන ලක්ෂණයි හොඳයි සුන්දරයි කියන. ඊළඟට නුවණින් යෝනිසෝ මනසකාරයේ යොදවන්න ඕන, නුවණින් මෙනෙහි කරලා බලන්න ඕන මේ ලක්ෂණයි කියලා දැක්ක දේ තුල මෙන්න මේ ලක්ෂණය සැඟවිලා තියෙනව නේද, මෙන්න මේ ලක්ෂණය ඇති තැන නේද මේ සොඳුරුයි කියන අදහසක් උපන්නේ. එයාට අන්න පේනවා එතකොට දුක හා සමුදය කියන දෙක මේ විදර්ශනා කියන අවස්ථාවේම දුක හා සමුදය කියන දෙක පේනවෙන් වෙලා. මොකක්ද මෙතන ඇති යථාර්ථය? තමයි දුක්ඛ ලක්ෂණය. ඒ දුක්ඛ ලක්ෂණය ඇති තැන ඒ යථා ලක්ෂණය වැහුණා මල ලක්ෂණයි කියලා පෙනුණා. ලස්සන මල, ලස්සන මලක් කියලා අපට දැන් පෙනුනේ සියලු දුක්ඛ ලක්ෂණයකින් යුක්ත වූ තැන. එතකොට පේනවා දුක දුක හැටියට නොදකින්න තැන. මේ දුකම නේද ලක්ෂණ වලක් හැටියට මගේ කියලා, අපේ කියලා, මම කියලා තණ්හාවෙන් ගත්තේ. දුක දුක හැටියට නොදකපු තැන ලස්සන මලක් තියෙන අදහසක් ඉපදිලා තියෙනවා. මේක හොඳට බැලුවොත් දුක දුක හැටියට පෙනුනොත් මේක ලස්සන මලක් කියලා, සුන්දර වස්තුවක් කියලා මේකට ඇලුම් කරන්නේ කවුරුවත්. දුක ලක්ෂණය නොපෙනෙන නිසාමයි මේක ලස්සන වූ සුන්දර වූ වස්තුවක් හැටියට දකින්නේ. එතකොට දැන් අපට තේරෙනවා එහෙනම් මේ බඳු යථාර්ථයක් ඇති තැන නේද මේ ලස්සනයි හොඳයි සපයි කියන අදහසක් නේද ඉපදිලා තියෙන්නේ. මේකම හොඳ නම්, මේකම නම් සොඳුරු නම්, මේකම ලස්සන නම් මේ දුක්ඛ ලක්ෂණ තියෙන්න බෑනේ. දුක්ඛ ලක්ෂණ යම් තැනක තියෙනවා නම් එතන හොඳයි සපයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් හසු වෙන්න ඕන, හමු වෙන්න ඕන මේ ටික විමසීමෙන් බලන්න පුරුදු කළොත්, පුරුදු කරනකොටම හම්බ වෙන එහෙනම් මේ බඳු යථාර්ථයක් ඇති තැන මේ ලස්සනයි හොඳයි කියලා ඇති කරගත්ත පිළිගැනීමක් විතරක් නේද තියෙන්නේ. සිතෙන්ම හදාගත්ත බවක් නේද තියෙන්නේ. දෘෂ්ටිය හසු වෙනවා. මෙබඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වෙච්ච මේ ධාතුව හොඳයි ලස්සනයි සැපයි කියලා හිතින්ම උපදවාගත්ත නිසා අපි හිතට හදාගත්ත මිසක් මේක ලස්සනයි කියලා හිතින් ඇති කරගත්ත දේට තමයි දෘෂ්ටි කියලා කියන්නේ. හිතින්ම හදාගන්න දේට දෘෂ්ටි කියලා. හිතින්ම හදාගත්ත දෙයක් නේදනේ. එතකොට හිතින්ම හදාගත්ත දේ ක්ලේශය දෘෂ්ටිය. දැන් යථාර්ථය මොකද්ද? උප්පත්ති ජාති දුක් ලක්ෂණයි කියලා දැක්ක දේ හටගත්ත දෙයක්. හටගත්ත දේ මැලවෙනවා, දිරනවා, ලෙඩ වෙනවා, නිලාන වෙලා මහ පුලෝ සිප ගන්න මැරෙන එකක්. මේ නිසා අප්‍රියන් හා එක්කිරීමේ දැන් ලක්ෂණට තිබුණට මේක මැලවෙලා පරවෙලා යනකොට එතන ප්‍රිය දෙයක් නෙමෙයි කෙනෙකුට ලෝකේ. අප්‍රියන් හායිකීමක් මැලවිච්ච මලක් දිහා බලනකොට අර සුන්දර භාවය එතන නෑ. එතකොට දැන් අප්‍රිය දැන් අපේ ගෙදර මල් පෝච්චියේ මල් ටික මැලවෙනකම් මල් ටික මැලවෙනකම් හොඳට ලස්සනට තියාගන්නවා. හැමදාම දවසෙම මැලවිච්ච මල තොර තොර විසි කරනවා. ඇයි අප්‍රියන් දෙත් එක්ක ඉන්න කැමති නෑ? අකමැති ටික මැලවෙච්ච ටික පරවෙච්ච ටික විසි කරලා දානවා. ඒ කියන්නේ ලස්සන මලේ තියලා තියෙනවා අප්‍රියන් හා එක්කිරීම. දැන් අප්‍රියන් එක්ක ඉන්න බැරි නිසා විසි කරලා. ප්‍රියන්ත කැමති. පියේ සම්පයෝග දුක්ඛ. මන ලස්සනයි හොඳයි සැපයි කියලා ඇසුරු කරන බවක් තියෙනවා. නමුත් ඒ ඇසුර වැඩි කලක් පවත්වන්න බෑ. යම් පිච්ඡං නලබති සම්පිතුක්ඛ. කැමති ආකාරයෙන් මේක පවතින්නේ නැහැ. ඒ ස්වභාවයේ ජරා ව්‍යාධි මරණ ඒ විපරිණාමයට පත් වෙනකොට කැමති දේ කැමති ආකාරයෙන් නොපවතිනකොට දුකයි. එහෙනම් මේ සියලු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත තැන නේද මේ අදහසක් උපදවාගත්තේ සපයි කියලා. මේ අවිද්‍යාව නිසා මෙවන් සංඛාරයක් හටගත්ත නේද? මේ ඇත්ත ඇති සැටියෙන් නොදැකපු නිසාම නොදකින නොපෙනෙන නිසාම මේ හොඳයි කියලා ලස්සනයි කියලා අදහසක් උපදවා ගත්ත නේද? ඔන්න හුවෙනවා කෙලේශය දුක්ඛ සමුදය. දැන් මේ ලක්ෂණයි කියලා ගත්ත දේ නේද දුකට හේතු වෙන්නේ ළඟට? ලක්ෂණයි කියලා ඇති කරගත්ත අදහස නේද දුකට හේතුව වෙන්නේ? මල ලක්ෂණයි කියලා ඇති කරගත් අදහසෙන් යුක්ත වුණාම ලක්ෂණ දේ වෙනස් වෙනකොට නේද අඳන්නේ? ලක්ෂණ දේ නැති වෙනකොට නේද අඳන්නේ? ලක්ෂණ දේ දිරනකොට නේද අඳන්නේ? ලක්ෂණ දේ මැරෙනකොට නේද අඳන්නේ? ලක්ෂණ දේ අහිමි වෙලා යනකොට නේද අඳන්නේ? ලක්ෂණ දේ ඒ ආකාරයෙන් නොපවතිනකොට නේද අඳන්නේ? ලස්සනයි කියලා ඇති කරගත් අදහස නේද එහෙනම් තව පැත්තකින් ආපහු දුකට ඇදලා දැන්නේ. එහෙනම් මොන අහු වෙනවා දුක දුකට හේතුව දුක්ඛේ ඥානං සමුදය ඥානං. එහෙනම් දුකට හේතුව මේකයි. මේ දුකයි මේ දුකට හේතුවයි. හේතුව හොයාගත්ත දැන් මේ දුක දුක හැටියට නොදකින තැන හොඳයි ලස්සනයි සැපයි ස්ථිරයි ආත්මයි සුඛයි සුබයි කියලා මේ හිතේම හදාගන්න විපල්යාසය නේද මේ දුකට මුල. ඔන්න විදර්ශනාවේදී ඔය උත්තර ටික තමයි ලැබෙන්නේ. එහේ විදර්ශනා කළා, රූපේ විදර්ශනා කළා, චක්කු විඥානයේ විදර්ශනා කරලා චක්කු සම්පස්සේ වේදනා සංඥා චේතනා විදර්ශනා කරලා ගන්න උත්තරේ. මේ අත්තන්ට නොතේරෙන්න පුළුවන් මෑණියන්ගෙන් අහගන්න පස්සේ විස්තර කළා ටිකක්. මේ ටික විදර්ශනා කරලා ආපු උත්තරේ තමයි එහෙනම් මේ බඳු යථාර්ථයක් ඇතිතන මේ ඇත්ත ඇදි සතියෙන් නොදකින නිසා මේවා ලක්ෂණයි හොඳයි සැපයි නිත්‍යයි ආත්මයි කියලා මේ අදහසක් ඇති කරගෙන විපල්යාස කියලා කියන්නේ ඒ ටිකට නිත්‍ය සුඛ ආත්ම සුභ මේ වැරදි සංකල්පයක් ඇති කරගෙන නේද තියෙන්නේ කියලා ඔන්න හඳුනගත්තා. දැන් ඔන්න කැඩිච්ච තැන හොයාගත්තා. දැන් දුකට හේතුව මොකද්ද? අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ සියලු දුක්ඛ ලක්ෂණයකින් යුක්ත තැන නිට්ය වූ සුඛ වූ සබ වූ ආත්ම වූ සුභ වූ කියලා තැනක් දකින එකනේ. ඒ බඳු අදහසක්. දැන් දුකෙන් මිදෙන්න නම් මොකද්ද නැති කරන්න ඕන? මල නැති කරන්න ඕනද? මල කඩලා විචිතරලා හරියන්නේ නැහැ. මේක තමයි තණ්හා ඇති කරන්නේ කියලා. ඕක කපලා විචිතරලාට හරියන්නේ නැහැ. ලස්සනයි හොඳයි සුභයි සපයි කියන අදහස උපදින්නේ කොහෙද හිතේ? එහෙනම් දුකට හේතුව තියෙන්නේ කොහෙද? එහෙනම් දැන් නැති කරන්න ඕන කොහෙන්ද? හටගත්ත තැනින්මයි නැති කරන්න ඕන. එහෙනම් දැන් ඔන්න අපි හොයාගත්ත මුල් විදර්ශනාවේදී දුක උපදින්නේ මෙන්න මෙතනින් කියලා. මෙන්න මේ විදිහටයි දුකට හේතුව කියලා. හොයාගෙන ඒ හේතුව ඉවත් කරන වැඩපිළිවෙලක් යොදාගත්තාම ඔන්න මාර්ගය කියනවා ඒක. දැන් අපි බලන්න ඕන මල ලස්සනයි කියලා අපි එතනට යදුනේ. මල ලස්සනයි කියලා දකින්නකොට ඒ දැක්ම ඇති වුනේ කොහොමද කියන න්‍යාය හඳුනගත්තාම ඔන්න අපට පේනවා හරියටම මේ හේතුව. එහෙට යමක් ගැටුණා. විඥානයක් උපන්නා, ස්පර්ශයක් වුණා. විඳලා හඳුනලා මලක් කියලා කල්පනා කරලා දැනගත්තා. මලක් කියලා කල්පනා කරලයි මලක් කියන දැනගැනීමකට ආවේ. මලක් කියලා දැනගත්තට පස්සේ මොකක්ද මේ මල කියලා ටිකක් ඔළුව හරවලා බැලුවේ. එතකොටයි පෙනුනේ මේ අනේ මේ රෝස මලක්. ඊළඟට තමයි මලේ වර්ණය, හැඩය, වටිනාකම, දුර්ලභ බව මේ ඔක්කොම සංකල්ප ගොඩ නැගුණේ. එහෙනම් මලක් කියන දැනගැනීම හටගත්තොත් නේද නූපන් ආශ්‍රව උපදින්නේ, උපන් ආශ්‍රව වෙදෙන්නේ. මලක් කියන දෙයක් කියන යමක් කියන මම කියන මගේ කියන මගේ ආත්මය කියන සත්තු කියන පුද්ගල කියන යම් අදහසක් උපදිනවා නම් එතන නේද මේ සියලු දුකට හේතුව ආරම්භය වෙන්නේ. එතන නිරුද්ධ කරගත්තොත් මේ සියලු දුක නිරුද්ධ වෙනවා නේද කියලා දන්න දකින හඳුනන කෙනා. මලක් කියන දැනගැනීමට ආවි කොහොමද? එතනින් එහාට බලනවා. මලක් කියන දැනගැනීමට ඇවිල්ලා මේ මල අනිත්‍ය වෙන එකක්, මල පර වෙන එකක්, මල මැල වෙන එකක්, කුණු වෙලා යන එකක්, කවදා හරි මහ පොළොවට ප්‍රශ්න එකක්. ඉතින් ඕකට ඇලුම් කරන්න ඕන එකක් නෙවෙයි, ඕක දුක ඇති කරන එකක්, ඕක අනාත්ම එකක් කියලා බලන්නත් පුළුවන්. හැබැයි ඒ බලන්නේ මලේ අනිත්‍ය. ඒක පින්, ඒක කුසල්. මාර්ගය වෙන්නේ මලක් කියන දැනගැනීමට ආපු කාරණා ටිකේ අනිත්‍ය බලන්න ඕන. මලක් කියන දැනගැනීම ඉබේ ආවේ නෑ. මලක් කියන දැනගැනීම දැකීම ඉබේ ආවේ නෑ. ඒකට ආපු පිළිවෙලක් තියෙන ඔන්න හැට රූපයක් ගැටිලා. චක්කු විඥානේ ඉපදිලා චක්කු සම්පස්සේ වේදනා සංඥා චේතනා. මෙන්න පංච උපාදානස්කන්ධය කියන ධර්මතාවයක් හම් වෙනවා. මෙන්න මේ ධර්ම න්‍යායට එකතු වෙලා යටත් වෙලා නේද මේ මල කියන දැනගැනීම එන්නේ කියලා හොයාගත්තාම ඒ හටගන්න ධර්මයන් පංච උපාදානස්කන්ධයන්ගේ උදයත්වය ඇතිවීමත් නැතිවීමත් දෙක බලන්න පුරුදු කළොත් අපි මලේ අනිත්‍ය දකින්නවා නෙමෙයි, මල මැල වෙනවා පර වෙනවා කියලා බලනවා නෙමෙයි. මල කියලා ඇති කරගත්ත දැනගැනීමම අර දෘෂ්ටියම සිඳලා දානවා ඊට හේතු වෙච්ච කාරණා ටිකේ අනිත්‍යතාවය බලන්න. එහේ අනිත්‍ය එකක් නම් අනාත්ම නම් එහේ. එහට ගැටෙන රූපයත් අනාත්ම නම් අනාත්ම වූ එහේ රූපයත් ගැටීම නිසා උපදින විඥානයේ ආත්ම වෙන්න විදිහක් නැහැ. එහෙනම් විඥානයත් අනාත්මයි. අනාත්ම වූ එහේ රූපයත් චක්කු විඥානයත් නිසා අනාත්ම හේතු නිසා හටගන්න ස්පර්ශය කෙසේ නම් ආත්ම වෙන්නද? ඒද අනාත්ම හේතු. එහෙනම් මේ සියල්ල අනාත්ම නම් ඒ ස්පර්ශ නිසා හටගන්න වේදනාව කෙසේ ආත්ම වෙන්නද? මම මගේ සත්‍ය පුද්ගලයා වෙන්නද? ඒද අනාත්මයි නේද? මේ සියල්ල අනාත්ම නම් විඳින දේ හඳුනන බව කෙසේ ආත්ම වෙන්නද? ඒද අනාත්ම හේතුයි නේද? සංඥාවද අනාත්ම නම් ඒ නිසා හටගන්න සංඥාවට කරන කල්පනාව කෙසේ ආත්ම වෙන්නද? ඒද අනාත්මයි නේද? මේ අනාත්ම වූ නාම රූප නිසා හටගන්න දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම කෙසේනම් ආත්ම වෙන්නද? මේ සියල්ල දැන ගැනීමද දැකීමද අනාත්මයි නේද? අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන ආකාරයෙන් බැලුවහම අන්නාස්වක්ෂේ මල නිසා උපදින්න තිබිච්ච නූපන්නාස්රව නූපදී උපන්නාස්රව ධ්‍රුවි සියලු ආස්වක්ෂේ වී යන ප්‍රතිපදාවට අපි ප්‍රමුණා වෙනවා. මෙන්න මෙතන තමයි අපිට හදනවා කියන කාරණාව හම්බ වෙන තැන. ඉතින් මේ හදනවා කියන කාරණාවට එන්න කලින් ඒක අපි පැහැදිලි කරාට වඩා ප්‍රකට වෙන එකක් නේ අර විදර්ශනා කියන අවස්ථාව පසු කරන්නේ නැතුව. ඒ නිසා ටිකක් හොඳට හමු වෙන හැම අරමුණක්ම පුරුදු කරන්න සාමාන්‍ය ලෝකයේදී ලස්සනයි කියලා පෙනුන ඕන දෙයක්. අවලස්සනයි කියලා පෙනුන දෙයක්ත් මේ ලස්සනයි කියලා පෙනුනත් අවලස්සනයි කියලා පෙනුනත් මේ දෙකම ලස්සන අවලස්සන බව අපට ලැබෙන්නේ යමකට සාපේක්ෂව. යමකට දෙයකට සාපේක්ෂකවයි අපිට ලස්සනයි කියන්න හෝ අවලස්සනයි කියන්න. එතකොට යමක් දෙයක් වශයෙන් යමක් හමු වී ඇත්නම් බලන්න මේක හටගත්ත දෙයක් නේද? ඉබේ නැවුණා නෙමෙයි. ඉබේ පහළ වුණා නෙමෙයි. මේ හේතු නිසාම හටගත්ත දෙයක් නේද මේක? මේනේ හේතු නැති වුණොත් මේක පවතින්නේ නැහැ නේද? ආහාර නොලැබුණොත් මේ හටගත්ත දේ නැති වෙලා යනවා නේද? එහෙනම් හට හේතු ඇති නිසා හටගත්ත බවක් නේද? හටගත්තා නම් හටගත්තා කියන්නේ උත්පත්ති ලක්ෂණේ නේද? සංකත ධර්මයක් නේද? සංකත ධර්මයන්ගේ ලක්ෂණේ වායු පඤ්ඤායිද? වැය වෙන එක වෙනසින් එක නේද? එහෙනම් මේ ලක්ෂණ දේ අවලක්ෂණ දේ හටගත්ත දෙයක්. හටගත්තා නම් යමක්, එහෙනම් ඒක දිරනවා. ඒක ලෙඩ වෙන එකක්. ඒක මැරෙන එකක්. අප්‍රියන් හා ඉක්්‍රීමේ, ප්‍රියන්ගින් වෙන් කිරීමේ, බලාපොරොත්තු දෑ නොලැබීමේ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාසමේ සියලු දුක් ලක්ෂණ කියලා විචාරයේ කොට විමසා බලන්න. එතකොට ඔබ දොදනුවත්වම ඔබට අර තණ්හාව උපදින තැන අහු වෙනවා. දුරු කරන්න ඕන තැන, හදන්න ඕන තැන හම්බ වෙනවා. ඒ හදන්න ඕන තැන හම්බ වෙනකොටම, හරියටම ප්‍රකට වෙනකොටම ඔබට උපදින්නේ මාර්ගයයි. එතන හඳුනගත්තාම ඔබ දන්නවා දැන් එහෙනම් මෙතන හදන්න නම් මෙන්න මේ විදිහෙන් කරන්න ඕන කියලා. මෙන්න මේ විදිහේ නුවණකින් මෙතන බලන්න ඕන. ඒ සඳහා සමාධිය ඕන, සීලය ඕන කියලා ත්‍රිශික්ෂාව උපදිනවා. ත්‍රිශික්ෂාවේ අවශ්‍යතාවය දැනෙනවා. අන්න එතනදී අපි මාර්ගස්ත මාර්ගයට ප්‍රමුණුනා වෙනවා. ඒ නිසා අන්න ඒ බඳු තැනක් අපට හසු වෙනවා. මෙන්න මේ තැන අපි ඉක්මනින් බලන්න පුරුදු කළොත්. එනිසා දවසට අරමුණු 10ක් 15ක්වත් බලන්න. අනුතරමින් Tamanta සුභයි සපයි කියලා පේන. එහෙම නැත්නම් ගැටීම් නැති වෙන තැන. එබඳු තැන්වලදීවත් බලන්න මේ ගැටීම හැදුනේ මොකටද? ඒ ගැටුණු දේ මෙන්න මේ බඳු තැනක් නේද? මේ ලක්ෂණ වලින් යුක්තයි නේද? එතනින් අතර වෙන්නපා. ඒ බඳු ලක්ෂණ ඇති රූපයක් ගැටුණු එහෙට නේද? එහෙ කියන්නේ හටගත් එකක් නේද? අනේ මේ හැදිරනවා නේද? දිරීමේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නේද? එහෙ කියන්නේ ලෙඩ වෙන එකක් නේද? ව්‍යාධි ලක්ෂණයෙන් යුක්තයි නේද? එහෙ කියන්නේ නොපෙනී යන එකක්, මරණය කියලා වරකට ඇති එකක් නේද? මරණ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නේද? මේ හැනිසා ප්‍රියන් හා එක්රීමේ දුක හැදුවා නේද? මේ හැනිසා ප්‍රියංගෙන් වෙන්වීමේ දුක එනවා නේද? මේ හැනිසා බලාපොරොත්තු නොලැබීමේ දුක එනවා නේද? ශෝක පරිදේය දුක් දුම්නස් එනවා නේද මේ හැනිසා? එහෙනම් එහෙත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නේද? එහෙනම් එහෙත් දුක හැට ගැටිච්ච දේ දුක නේද? මේ දුකත් දුකත් සමග ගැටීම නිසා උපදින චක්කු විඥානයේ කොහොම සැප වෙන්නේද? ඒකත් එහෙනම් හටගත් එකක් නේද? මේ ගැටීම නිසා හටගත්ත නේද? එහෙනම් ඒකත් ඉපදීමේ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නේද? ඒකත් ජරාවටපත් වෙනව නේද? ඒකත් මරණයට බිඳිලා යනව නේද මේ දෙක වෙන් වෙනකොට? අප්‍රියන් හා ඉක්රීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ දුක වෙනව නේද? මේ විඥානයේ නිරුද්ධ. එහෙනම් ස්පර්ශයත් හටගත් එකක් නේ, ජරා මරණ ලක්ෂණයෙන් යුක්තයි නේද? ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනාව, සංඥාව, සංඛාරයත් උත්පත්ති ලක්ෂණයෙන් යුක්තයි නේද? එහෙනම් ජරා මරණයටපත් වෙන දේ නේද? මෙහෙම බලන්න, එක තැනකින් අතර වෙන්නේ නැතුව රූපේ ඉස්සලා පටන් ගන්න පේන දේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පහස, ඒ අරමුණකට නායකණයක් එහෙමයි නේද කියලා බලන්න. එතකොට බාහිරේ විතරක් අප්‍රියත්ව සම්තනක් වෙන්නේ අජ්ජත්තංග බහිද්ධාවා, අජ්ජත්ත බහිද්ධාවා. බාහිර අරමුණ බලනවා, ආධ්‍යාත්මික අරමුණ බලනවා. බාහිර අරමුණ බලනකොට බහිද්ධාවා, ආධ්‍යාත්මික අනේ ඇසත් මෙහෙමයි නේද කියලා බලනවා. එතකොට අජ්ජත්තංග ඊළඟ අජ්ජත් බහිද්ධාව මේ දෙක එකතු වෙලා හටගන්න විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතන ඒවත් හටගත් දේවල් නේද? ඒවත් ජාති ජරා මරණ ලක්ෂණයෙන් යුක්තයි නේද කියලා බලනකොට අපි යමක දුක දුක හැටියට දකිනවා නම් ඒ දුකට ඇලුම් කරන්නේ නැහැ. ඒ දුකින් මිදෙනවා. ලෝකයේ තුල ගැටුමක් නැතුව ජීවත් වෙනවා. ඊළඟට යාට හම්බ වෙනවා. එහෙනම් මේ දුක ඇති තැන මේ අදහසක් නේද? ලස්සනයි, හොඳයි, සපයි, සුබයි කියන අදහස නේද උපදින්නේ කියන විපල්යාසය ටික හම්බ වෙනවා. ඒ විපල්යාසයන් දුරු කිරීමෙන් නිට්ට්‍ය සුඛාත්ම සුභ කියන වැරදි සංකල්ප ටික යටපත් කරලා අනිත්‍ය දුක්ඛනාත්ම සුභ කියන යථාර්ථය මතු කරගන්නවා. සිසේ මතු කරගෙන ඒ උපදින අදහස, ඒ උපදින දෘෂ්ටිය ඉන්න දමමින් මලක්්‍ය දෙයක් යමක්්‍ය කියන අදහසම බිඳ දමන පිළිවෙලින් පංච පාදානස්කන්ධයේ දුකක් හැටියට දකිනින් සම්පතිස්සේම දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් ඇති වුණා නම් ඒ ඇතිවෙච්ච හැමතැනකම උපන්නේ පංච උපාදානස්කන්ධයේම බව, පංච උපාදානස්කන්ධයේම බව. වටාපතක් කියලා පෙනුණා නම්, දැක්කා නම් ඒ දැකීම, දැනගැනීම ඇති උනේම පංච උපාදානස්කන්ධයක් ඇති තැනමයි. දුක ඇති තැනම මේ බඳු අදහසක් ආවා. දැන් අපි මේ වාඩිලා ඉන්න දෙයට පුටුව කියනවා. පුටුව කියන අදහස එන්නේ නෑ නිකන්. පුටුව කියන අදහස එන්න මේ අංග පාංග ටික මේ විදිහෙන්ම තියෙනවා. මේවා අඩුපාඩුවක් තිබුණා නම් අපිට පුටුව කියන අදහස එන්නේ නෑ. මේ අංග ටික හරියටම තියෙනකොට මේ ආකාරයෙන්ම පුටුව කියන අදහස එන හැට ගැටෙනකොට. එතකොට පුටුව කියන අදහස උපදින්න මේ අංග ටික ඔක්කොම යෙදිලා තියෙන්න ඕන. ඒ ටික ඇති තැන තමයි පුටුව කියන අදහස එන්නේ. මේ දකින්නේ වටාපත කියන අදහස උපදින්නේ වටාපතට ඕන කරන අංග ටික සම්පූර්ණ මෙලි මිට නැති වුණා නම් මේ තල්කොලේ දැක්කට වටාපතක් කියන්නේ තල්කොලයක් කියයි. මේ ටික ඔක්කොම මේ ආකෘතිය තුළ පිහිටලා තියෙන නිසායි වටාපතක් කියන අදහස උපදින්නේ. ඒ වගේම ඔබට යම් අදහසක් හිතේ උපදිනවා නම් දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වෙනවා නම් ඒ හැම තැනකම මේ ධාතු ඇති තැන ආයතන ඇති තැන ස්කන්ධ ඇති තැන මේ බඳු අදහසක් උපන්නා නේද කියලා හඳුනාගත්තොත් ඒ අදහස උපදින හැටි හොයලා එතන නිරුද්ධ කළාමයි දුක නිරුද්ධ කරන වැඩපිළිවෙල වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම පෙනෙන ස්වභාවය තුල රැවටෙන්න එපා. මැටි ගුලිය හැටියට දකින්නකොට කිසි වටිනාකමක් නැහැ. ඉල්ලුමක් නැහැ, ලන්සුවක් නැහැ. හැබැයි මැටි කුලිය ආකෘතිය වෙනස් කළාම දැන් හාවිත් පේනවා. දැන් වටිනාකමක් තියෙනවා. දැන් වටිනාකම ගොඩ නැගුණේ කොමකටද? මැටිමයි තියෙන්නේ. දැන් හාවිත් කියලා අමුතුවෙන් පෙනෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ. හැඩේ හා පෙනෙන ස්වභාවයේ වෙනසක් තියෙනවා. මැටිමයි තියෙන්නේ, කිසි වෙනසක් නැහැ. එතකොට දැන් හාවෙත් කියන අදහස උපන්නේ මැටිම ඇති තැන. වෙනසකට තිබුණේ පෙනෙන ස්වභාවය. එතකොට ඔබ තේරුම් ගන්න මොන ස්වභාවයෙන් පෙනී සිටියත් මොන අදහස උපන්නත් ඒ අදහස මොන විදිහෙන් උපන්නත් හාවෙක් කියලා, මුවෙක් කියලා, ගෝණෙක් කියලා, කලයක් කියලා, මුට්ටියක් කියලා, ඉතිලියක් කියලා, ප්‍රතිමාවක් කියලා පෙනුනත් ඒ හැම තැනකම ඇත්තේ මෙටිම බව නම් දකින්නේ. මෙටි ඇති දෙන මෙබඳු අදහසක් උපදිනවා කියලා තේරුම් ගත්තොත් අදුතරමේ මේ හැම තැනකම තියෙන්නේ මෙටිමයි. ඔන්න අපි එකම මෙටි ගුලියක් අරගෙන ඒ ආකෘතියකට හදනවා. ඔන්න වළඳා. ඒ මැටි ගුලිය ආපහු අනලා වෙනස් කරාම මොන මූර්තියක්ද? ආපහු ඒක අනලා වෙනස් කළොත් කලගෙඩියක් වේ. ඒකම ආපහු වතුර ටිකක් දාලා අනලා වෙනස් කළොත් අපට හාවෙක් මුවෙක් පෙනේ. දැන් බලන්න එකම මැටි එක එක ආකාරවලින් පෙනී හිටියා. දැන් මැටි වල වෙනසක් මේ මැටිමයි. හැබැයි පෙනී සිටි ස්වභාවය වෙනස් වෙනවා. පෙනෙන ආකෘතිය වෙනස් වෙනවා. එහෙනම් අපි පුරුදු කරගත්තොත් මේ පෙනෙන හැම තැනකම හැම දෙයකම ඇත්තේ මොන මොන ආකාරයෙන් පෙනුණත් මෙටිම ඇති බව දැකගත්තොත් මෙටිවලට අපි ඇලුම් කරන්නේ නැහැ. එහෙනම් මොන ස්වභාවයෙන් පෙනුණත් ඒ පෙනෙන ස්වභාවය තුළ ඇත්තේ නැති කියලා දකින්න පුළුවන් වුණොත් අපිට තණ්හාව උපදින්නේ ඉඩක් නැහැ. ඒ වගේ දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන කුමන ස්වරූපයෙන් දැනගැනීම ඇති වුණත් ඒ සමගම බලන්න මේ ධාතුව ඇති තැන, ස්කන්ධ ඇති තැන, ආයතන ඇති තැන මෙබඳු දැනගැනීමක් ඇති වුණා නේද? මෙටි ඇති තැන හාවෙක් කියලා දැනගත්තා නේද? මෙටිම ඇති තැන මුවෙක් කියලා දැනගත්තා නේද? නොවටිනා දෙයක් ඇති තැන වටිනාකමක් ගොඩ නැගුණා නේද මේ පෙනෙන ස්වභාවය තුළ රැවටිලා? ඒ වගේ හිතට හසු වෙන හැම දෙයක්ම හඳුනාගෙන ඒ තුල මුලාව මෝඩකම දුරු කරන්න උත්සාහ කරන්න. මෙන්න මේ වැඩපිළිවෙලට අපිට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ ඉස්සෙල්ලා අර කියපු වැඩපිළිවෙල කලක් ප්‍රායෝගික වුණොත්. එහි ප්‍රතිඵලය හැටියට අපි මේ දැන් කතා කරන ටික ඒ ටික ප්‍රායෝගික නොවි කතා කළාට වෙහෙසක් පමණයි. මීට වඩා ඒ පිළිබඳව කතා කරලා පළක් වෙන එකක් නැහැ. මේ ටික ටිකක් විදර්ශනා කියන අවස්ථාව ටිකක් අත්දකින්න. ඒ ටික තුල ඔබට ඒ නොපෙනෙන නොතේරෙන නොයැටෙන දහම ඉක්මනින් වටහා ගන්න අවබෝධ කරගෙන යන්න ලොකු නුවණක් ලැබෙයි. ඉතින් මෙන්න මේ ටික තමයි සද්භාසෝ සූත්‍රයෙන් දෙන මූලිකම අදහස. මෙන්න මේ තැනට නුවණට ආවට පස්සේ ඒ නුවණ දියුණු කර ගැනීම සඳහා තමයි සංවරය, ඉන්ද්‍රිය සංවරය, ප්‍රතිවේක්ෂාව, ඉවසීම, පරිවර්ජනය, විනෝදනයේ වීර්ය, භාවනාව කියන මේ සියලු අංග එකතු වෙන්නේ ඒ ඇති කරගත්ත දර්ශනය ඔස්සේ ඉදිරියට කාමාසව, භවාසව, අවිජ්ජාසව කියන සියලු ආශ්‍රවක්ෂේ කරගෙන නූපන්නාශ්‍රව නූපදවමින්, උපන්නාශ්‍රවයේ දුරු කරමින් සියලු ආශ්‍රවක්ෂේ කරන ප්‍රතිපදාව හැටියටයි ඉන්හිහාටේ අදාළ සියලු කාරණාවන් පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන් පිළිබඳවයි සම්භාස සූත්‍රයෙන් ඉදිරියේදී අපට අහගන්න දැනගන්නට ඒ පිළිබඳව කරුණු සැලසීවි. දැනට මේ කතා කළ දේ පිළිබඳව තවත් යමක් අපිට විමසා ගත යුතු තියෙන තැනක් ඇත්නම් ඒ ටික පිළිබඳව පමණක් අපි යම් විමසීමක් කරන්න ඔබට අවස්ථාවක් දෙනවා. අපහැදිලි වුණු තැනක් තව දුරටත් විස්තර කරගත යුතු තැනක් ඇත්නම් ඒ ගැන කතා කරමු. අපි කතා කළ දේට අනුව දැන් ඒවා නූපන්නාශ්‍රව උපදිනවා කියන තැනයි එතන වෙන්නේ. උපන්නාශ්‍රව වැඩෙනවා. දැන් මලක් හැටියට ලස්සනයි සොඳුරුයි කියලා බලන්න ගියාම ඒ මලත් එක්ක එතකොට දැන් ඔන්න නූපන්නාශ්‍රවය උපන්නා. ඊළඟට උපන්නාශ්‍රවය වැඩෙන බව මලත් එක්ක සම්බන්ධ නොඑක් දේවල් සිහි වෙන්න පුළුවන්. ඒ එතන ඉඳ තියා තුනමත් අපි ලස්සනයි කියලා දැක්ක මලේ දුක්ඛ ලක්ෂණය විමසලා බැලුවොත් ඒකම තමයි භාවනාව. ලස්සනයි කියලා දැක්ක දේ මෙන්න මේ අතහාර්ථයේ මේක රැඳිලා තියෙනවා නේද කියලා විමසලා බැලුවොත් කරන්න තියෙන හොඳම භාවනාව ඒක. අපිට පුළුවන්කම තියෙයි ඊට වඩා මෙහා එහෙට යන්න නොදී හිත වහගෙන ඉන්න වෙනත් සමත නිමිත්තක් අරමුණ වශයෙන් තියාගෙන. නමුත් ඒ තුල අපිට චතුරාර්ය සත්‍ය කියන දැනුම ඇති කරලා දෙන්නේ නැහැ. සිත දැන් කොහෙට හරි යන්න නොදී ඒක මුල්ලක සංගවගෙන ඉන්න නිසා, කෙලෙස් නොහට ගන්න නිසා, හිත කුසල සහගත වෙලා පුණ්‍ය භාගියා, පුණ්‍ය භාගියා උපදිවේකක්කා, උත්පත්ති ඇති කරන පුණ්‍යමේ පැත්තට හිත නැඹුරු වේවි. හැබැයි නැවත ප්‍රතිසන්දිය පිණිස පවතින උපදිවේපක්. ඉතින් අපට උත්පත්තිය දුරු කරන්න නම්, ජාති දුකින් ජරා දුකින් මිදෙන්න නම් කරන්න තියෙන හොඳම භාවනාව තමයි ලස්සනයි කියලා දැක්ක දේ තියාගෙන වාඩි වෙලා කරන භාවනාවම විතරක් නෙමේ භාවනාව යථාර්ථයේ දකින්න බවයි භාවනාව. හිත වඩනවා කියන තැනක් තියෙනවා, නුවණ වඩනවා කියලා තැනක් තියෙනවා. දැන් අපි කමඨහනක් හිතේ තියාගෙන ආස්වාද ප්‍රසවාසය හරි බුදුන හරි දරත් මනසකාරයක් හරි කසිනයක් හරි අරගෙන අරමුණක හිත තියලා හිත වඩනවා. ඒ හිත වඩනවා අපිට මේ විදර්ශනාව කියන එක මේ සාමාන්‍ය ජීවිතයේදී හැ අරගෙන කරන්න පුළුවන්. හිත ලැබෙන අරමුණ දිහා ලක්ෂණයි කියලා දැක්ක දේ බලනවා. මේ ලක්ෂණයි කියලා දැක්ක දේ හතගත් එක. හතගත්තා නම් මේක දිරනවා නේද? දෙද වෙනවා නේද? මේක මැලවෙන එකක් නේද? මේ නිසා ප්‍රියන් හයිකීමේ දුක වෙනවා නේද? ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක වෙනවා. බලාපොරොත්තු වෙනවා දෙන්නේ. මේක නිසා ශෝක පරිදේ දුක් ගම්නස් වෙන්න පුළුවන් නේද? එහෙනම් මේ මල කියන්නේ සියලු දුක් ලක්ෂණයකින් යුක්ත දෙයක් නේද? මේ බඳු දුක් ලක්ෂණයකින් යුක්ත කනක් නේද මේ ලස්සනයි කියලා පෙනුනේ? අන්න නුවණ වැඩුණා. දැන් මෙහෙම බලලා බලලා පුරුදු කරනකොටම ඊළඟට ලස්සනයි කියලා යමක් දකිනකොටම මේක හිතන්න ඕනේ නෑ. මේ නුවණ එළඹ සිටිනවා. තණ්හා උපදින්නෙම නැතුව යනවා. තණ්හාව සමුදය ප්‍රහාණය වෙන තැනකට එනවා ලෝකයේ තුල. ඇලුම් කරන දෙයක් හම්බ වෙන්නේ නැහැ එතකොට. යාට ලක්ෂණ දෙය දකිනකොටම ඒ ලක්ෂණයි කියලා පෙනෙන දෙයක් එක්කම එනවා මොනිට මේ දුක්ඛ ලක්ෂණේ මේ යුක්ත තැන නේද මේ. යාට දුකම ප්‍රකට වෙන දවසක් එනවා. අන්න එදාට අර පළඟෙටියාගේ දර්ශනයෙන් අපි මිදෙනවා. පළඟෙටියා යමකටද දුක යමකින්ද දුක වෙන්නේ? ඒ දුක වෙන නපුරු පහසමයි පිය වූ මధుර වූ ස්වභාවයෙන් දැක්කේ. එනිසාම ඉගෙන දැල්ලට හැපුණේ. එනිසාම ඇතිච්චුනේ මැරුණේ. ඒකට අපිත් ලස්සනයි කියලා දැකලා තණ්හා උපදවාගෙන ලෝභදේශ මොහ කුසල කර්මවලට ගිහිල්ලා බොහෝ දුකට වැටෙනවා, පිච්චෙනවා. දැන් අපිට යම් දවසක මෙහෙම බලනකොට එනේ අරමුණු පුදු පුළුවන් වෙලාවේදී. පදින් සිද්ගත් වෙලාවේදී හරි මේ බඳු තැනක් නේද මේ බඳු ලස්සනයි සුභයි සපයි කියන ආත්මයි කියන අදහස උපන්නේ. මේ යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක නිසා මෙහෙම පේනුණා නිසා නේද? ඇත්ත ඇති සැටියෙන් දකිනකොට ඒ අදහස නැති වෙලා යනවා නේද? කියලා එතකොට තමයි දුකයි සමුදයයි දෙක වින් කරලා හඳුනා ගන්නවා. දුක දුක හැටියට දකිනකොට සමුදය නෑ නේද? මේ ලස්සනයි හොඳයි සපයි කියන අදහස නැතුව යනවා නේද? ඒ දුක දුක හැටියන නොපෙනෙනකොටම මේක ලස්සනයි සපයි හොඳයි සුබයි නිට්ටයයි ආත්මයි කියන අදහස උපදිනවා නේද? එහෙනම් මේ දුක දුක හැටියට දකිනකොට දුකට හේතුව නැති වෙනවා නේද? දුක දුක හැටියට නැති වෙනකොට නොපෙනෙනකොට දුකට හේතුවත් හට ගන්නවා නේද කියලා දකිනවා හොඳට. මේක තමයි නුවණ. විදර්ශනාව ඒ ප්‍රතිඵලය වෙන්න ඕන. මේක නුවණ වැඩෙනවා. අතන දිහිත වැඩෙන හිත වැඩෙනවට වඩා වටිනවා නුවණ වැඩෙනවා. නුවණට උපකාර වෙනසයි අපි හිත වැඩෙනවා නම් අවශ්‍යතාවය. ඒ නිසා මොනවා හරි ආනාපාන සති බුදු ගුණ මෛත්‍රිය ආදී කමටහනක් අපි ඉන්න පුළුවන්. හොඳයි. ඒකත් කරන්න ඕන. චිත්තං පඤ්ඤාංති භාවයන්නේ. සිතත් ප්‍රඥාවත් දෙකම වැඩෙන්න ඕන. හිත විතරක් වැඩලා මේ වැඩේ කරන්න බෑ. සිතත් බුදු ගුණ මෛත්‍රිය අසුභ මරණ සතිය ආනාපාන සතිය ආදී කමටහනකින් හිත හදන ගමන්ම අර සාමාන්‍ය ලෝකයේදී අපිට හමු වෙන ඒ බඳු අරමුණු දිහාත් අපි බලන්න ඕන. මේක මේ බඳු දෙයක්. මේ බඳු දෙය ගැට නැහැත් ඒ බඳුයි නේද? එහෙත් රූපයත් ගැටලා උපදින විඥානයත් ඒ වගේ නේද? ස්පර්ශයත් ඒ වගේ නේද? එනිසා උපදින වේදනා තණ්හා සංඥා චේතනාත් ඒ වගේ නේද? මේ සියලු දේ දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි නේද කියලා බලනකොට මහා නුවණක් වැඩින්නේ. දුකට හේතුව වූ තණ්හාව දුරු වෙලා යන තරමේ මහා නුවණක් වැඩිනවා. ඉතින් ඒ නුවණ අර ඇස් දෙක පියාගෙන එක තැනක වාඩි වෙලා නොහිටියට ඇස් දෙක පියාගෙන අරමුණක් අරගෙන පැය ගාණක් භාවනා කරන කෙනාට වඩා අර එක අරමුණක් විදර්ශනා කරන කුසලයේ බලවත් විපාක වශයෙන් ගත්තා. පැයක් චිත්ත සමාධියක හිටියත් ඒ සමාධි කුසලයට වඩා වටිනවා එක අරමුණක් අර විදිහට විදර්ශනා කරගත්තොත් දවසට. විපාකෙට එන ගත්තාම බොහොම බරපතලයි. ලොකු විපාකයක් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පුරුදු කරන්න ඒ භාවනාව. එතකොට දැන් මලක් කියන තැන නතර වුණොත් තමයි මල ලස්සනයි, මේ මලක් අපේ වත්තේ තිබුණොත් හොඳයි, ඉස්සර නම් අපේ ගෙදරක් තිබුණා මේ වගේ එකක්. ඒක අරුම් හොරකම් කරගෙන ගියානේ. ඔන්න පරණ තරහත් මතක් වෙනවා. ඉතින් නොයෙක් නොයෙක් දෝෂ එන්න පුළුවන්. දැන් ආසහවරකම් කරලා හරිගෙන ඉලා හිටවා ගන්න ඕන මල. නූපන් ආශ්‍රව බොහෝ උපදින්න පුළුවන්. දැන් ඒවා එකක්වත් උපදින්නේ අර විදර්ශනාවට හැරෙව්වොත්. ඒකවල දැන් බාහිරය විතරක් නතර කළොත් ඒත් වැරදි. එතකොට අපි බාහිර ලෝකයක් එක්ක ගැටෙනවා. ඔය අනිත්‍ය සුභාසාරය ඔය වැඩන්නේ. තමන් එතකොට තමන් නිට්ටයයි සපයි. අරේ අනිත්‍යයි. දුකයි. එහෙම බෑ. සමබර වෙන්න ඕන. මේ බඳු ලක්ෂණයි කියලා පෙනෙන අරමුණ ගැටෙන්නේ. මොකද එතකොට එහෙම නැති වුණොත් නොනව පෙනෙයි අසුබේට. එතකොට ටිකක් ජීවිතය සමබර වෙන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට බලන්න ඕනේ මේ බඳු අරමුණ ගැටෙන මගේ ඇහත් මගේ කියන ඇහත් එහෙමමනේ. එතකොට මෙහෙන් කලකිරලා තව දිහාවකට යන්න වෙන්නේ නැහැ. එක පැත්තක් විතරක් බැලුවාම ඒ පැත්තේ කලකිරලා වෙන පැත්තකට යන්න ඉතියි. දැන් අරහම බැලුවාම යන්න තැනක් නැහැ. එහෙත් මෙහෙ දෙකම එකම ධර්මතාවය. ලෝකේ යන්න තැනක් නැහැ. ලෝකෙන්ම මිදලා යනවා නම් නිසා. මෙහෙ අතය දාලා කරකිරලා තව තැනකට යන්න වෙන්නේ. මොකද දන්නවා මෙතන ගියත් මෙතන හිටියත් ඒ හැමයි ඒ රූපේමයි. එතන ගියත් තියෙන්නේ ඒ බඳු ධර්මතාවයෙන් යුක්ත වූ හැමයි හැට ගැටෙන රූප ඒ බඳුමයි. නිසා ලෝකයේ තුල අපිට ගැළවිලා යන්න තැනක් නැහැ, සැඟ වෙන්න තැනක් නැහැ. ලෝකයෙන්ම මිදිලා, එහෙන් මිදිලා, රූපයෙන් මිදිලා, කණින් නාසයෙන් ශබ්දයෙන් මිදිලා යනවා මිසක් වෙන පුද්ගලයෙක් පිළිබඳව කලකිරීමකට එන්නේ නැහැ. ඒ නිසා බාහිරේ බලන්නේ ඉස්සලා හොඳට පේන නිසා ඊළඟට ඒ සමගම බලන්න මේ රූපයේ ගැටෙන ඇහත් මේ වගේ උත්පත්ති ලක්ෂණයෙන් යුක්තයි. ජරා වියාදි මරණ ලක්ෂණ වලින් යුක්තයි. මේ දෙක එකතු වෙලා හදන විඥානයක් ඒ දුක් ලක්ෂණ වලින් යුක්තයි නේද? මේ තුන් දෙනා එකතු වෙලා හදන ස්පර්ශය මේ දුක් ලක්ෂණ වලින් යුක්තයි නේද? මේ ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥා චේතන මේ දුක් ලක්ෂණ වලින් යුක්තයි. ඉතින් එහෙනම් මේ දුක ඇටියට නොදකින නිසා නේද මේ ටික නේද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහ නේද මම මගේ කියලා අරගෙන තියෙන්නේ මේ සංසාර දුක් විඳින්නේ මේ ටික නිසා නේද කියලා දුක පිළිබඳ වෙනුවණක් වෙනවා දුක්ඛේ ඥාන මේ විදිහෙන් මහා ගැඹුරට ගෙනියන්න පුළුවන් පටන් ගන්න අර තැනින් බාහිර අරමුණු කීපයක් බලන්න ඒකම අධ්‍යාත්මික ආයතනයක් බලන්න අල්තරමින් මේ දෙක පිළිබඳව බලන්න සමබරව බලනකොට ඔබ නොදන්න පැත්තකට ඔබ යොමු කරාවි මේක තමයි කරන්න තියෙන හොඳම යහපත්ම නිවැරදිම ඉක්මනින් දුක ගෙවෙන භවනාව ජීවිතයේ ගැටලු ඇති කරගන්නෙත් නෑ ඒකට මම සමබරව පවත්වාගෙන යන්න පුළුවන් විදර්ශනා භාවනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට එන තැන. දැන්
අසුභය දැකීම වගේ ඒ දේවල්
වලින් ඒවා අසුභය දැක්කා කියලා එතන විදර්ශනාව කියලා මම කිව්වේ අර වාහනේ කැඩුණු තැන හොයනවා කියන කාරණාව. හොයාගෙන ගියා. එතනදිත් යම් ආකාරයක දුකක් සමුදයක් නිරෝධයක් මාර්ගයක් හමු වෙනවා තමයි විදර්ශනා සම්මාදිට්ඨි. ඒක මග්ග සම්මාදිට්ඨිය නෙමෙයි. මාර්ග සම්මාදිට්ඨි විවිධ අවස්ථා තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි මේ ආදී වශයෙන් නොඑක ආකාරයෙන් බෙදීම් තියෙනවා. මෙහෙම බලනකොට අපිට හමු වෙනවා දුකට හේතුව තණ්හාව උපදින තැන මේ ඇත්ත ඇත්ත තියෙන නොදකින නිසා මේ ලක්ෂණයි මමයි මගේ කියලා මේ හිතේ උපදවා ගන්න අදහසක් නේද මේ දුකට හේතුව කියලා. එතන නැති කරන්න යන පිළිවෙලේ තමයි චතුරාර්ය සත්‍ය කියන තැන චතුසත්‍ය සම්මාදිට්ඨිය මග්ග සම්මාදිට්ඨිය අපිට පහල කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට තියෙන పూర్ව ප්‍රතිපදාව තමයි ආදි බ්‍රහ්මචර්යාව තමයි මේ විදර්ශනා කියලා මේ ආයතනයන් ටික විඥාන ස්පර්ශ වේදනාවන් ආදී දේ විමසා බලන බව ඒකට పూర్ව ප්‍රතිපදාව. ඒක බලනකොට අනිවාර්යයෙන්ම ඊතුරු ධර්මතාවයන් ටික සම්පූර්ණ වෙනවා.
තියෙනවා කියලා.
ඔව්.
ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ
ලෞකික සම්මාදිට්ඨිය තමයි ඩම්පින්කම් කරන්නේ. කර්මඵල විශ්වාසය. කර්මඵල විශ්වාසය තමයි එතන සම්මාදිට්ඨිය වෙන්නේ. කර්මඵල දන්නා වූ නුවණ. කර්මඵල දන්න නිසා තමයි දාන ආදී වූ පින්කම් වල යෙදෙන්නේ. ඉතින් ඒකෙත් ඒ නුවණත් ඉතින් වැඩිලා නැහැ. ඒකයි නෙවෙයි. ඒකත් වඩන්න ඕනේ. එකක් දියුණු කරන්න ඕනේ. ඒ කම්මසගත ඥානය කියන එකත් පුළුවන්කම තියෙන කෙනෙකුට අරූපී ධ්‍යාන කුසල් දක්වාම වැඩි දියුණු කරගන්න. අරූපී ධ්‍යාන දක්වා මේ කම්මසගත ඥානය. දැන් අපිට කම්මසගත ඥානය කියලා කර්මඵලය පිළිබඳව නුවණ තියෙන්නේ බොහොම අල්ප ස්වල්ප තැනකින්. අපි දන්නේ මේ කර්මය කළාම දිව්‍ය ලෝකේ යනවා, සුගතියට යනවා. මේ කර්ම කළාම අපාය යනවා. අපට තියෙන කර්මඵලය මෙලව හා පරලොව කියන දෙපැත්තට තියෙනවා. දැන් දකින කර්මඵලය මේ මොහොතෙන් දකින කර්මඵලයක් නෑ ඉතින්. ඒකේ අඩුවක් තියෙනවා. සියුම ගෙහෙනින් අසුරු කරමින් මේ මරණයෙන් මත්තේ ලැබනවා කියන එක නෙමෙයි, මෙලවින් මේ කරන පින්කම් වලට ආනිසංස නැද්ද කියලා අහගන්න වෙනවා. හොයාගත්තේ නැති එකක් රොසි තමයි. අපි අද දවසේ බුදුදහම කියලා භාවිත කරන්නේ තියෙනවානේ මේ ප්‍රායෝගික බුදුදහම කියලා එකක්. මේ ප්‍රායෝගික බුදුදහම කියලා අද අපි මුගක් භාවිත කරන බුදුදහම බුදුදහම නොවේ. බුදුදහම නෙවෙයි. බුදුදහම වගේ එකක්. බුදුදහමට කිසිසේත්ම අයිති නැති දේ තමයි බොහෝ වෙලාවට බුදුදහමේ නමින් අඩ කෙරෙන්නේ. අපිට පුළුවන් නම් බුද්ධ ප්‍රතිමාවක් හදන්න අරක්කු කසිප්පු ටිකක් විකුණලා අපි ඒක කරනවා. අපිට ඕන බුද්ධ ප්‍රතිමාව හදන්න කොහොම හරි. ඒකට සල්ලි ඕන. සල්ලි නොවන මොනවා හරි ක්‍රමයකින්. දැන් අපි දන්නේ මේ කරන්න යන්නේ මොකද්ද කියලා. ඒක මොන වගේ පදනමකින් වෙන්න ඕනද කියන එක ගැන අවබෝධයක් නැහැ. කොහොම හරි හදන්න ඕන. උතුරලා අරගෙන හරි බොරු කියලා අරගෙන හරි හදන්න ඕන. සම්මාදන් කරලා සල්පිලි කරලා හරි කමක් නැහැ හදන්න. ඉතින් මේ බඳු ටැං වලදී කෙරෙන්නේ යහපත් දේ වෙන්න පුළුවන්. නමුත් මේ ධාමෙදී කර්මය කියලා කියන්නේ මේ බාහිරින් අපට පේන ක්‍රියාවට නෙමෙයි, මානසික ක්‍රියාවට. මානසික ක්‍රියාව තුළ යෙදিলা තියෙන්නේ කුසලයේද අකුසලයේද කියලා බලලා තමයි අපට තීරණය කරන්න වෙන්නේ ශාසනයේද අශාසනයේද කියලා. ඉතින් බොහෝ වෙලාවට කරන ක්‍රියාකාරකම් දිහා බැලුවහම ශාසනිකද කියලා හිතන තරමට මිත්‍යාසහගතයි. දැන් බලන්න දන් දෙනව හැමෝම. බොහෝය දන් දෙනවා. දන් දෙන්නේ මොකටද? එක්කො හත් දවසේ, එක්කො තුන් මාසේ, එක්කො අවුරුද්ද. මලවුන් වෙනුවෙන්. ඒ ජීවත් වෙන්න තමන්ට ඕන නේද දාන? මේ සසරින් මිදෙන්න දාන පාරමිතාව පුරන්න ඕන නේද? අපි දෙන තරමක් දාන මලවුන් උදෙසා. අපි මලවුන් පුදන්න කරන්නේ. මැරෙන්නේ නැත්නම් මිනිස්සු දන් දෙන්නේ මේ කවුරුවත් නෑ. මැරෙනින් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නැත්නම් කවුරුත් දාන්නේ නැහැ. දැන් හොඳයි කියන්නකෝ බලන්න, හත් දවස් තුන් මාසෙ අවුරුද්දේ දානයක් කර වෙන එහෙම අනේ මගේ පාරමිතා පිණිස මගේ සංසාරයෙන් මිදීම පිණිස දන් දෙනවා කියලා අහලා තියෙනවද? ඈ? අන්න ඒකට මේ මග පෙන්වීමක් තිබුණොත් හරි මේ මග පෙන්වීමේ අඩුවකුත් තියෙනවා. අපි පුරුදු කරන්න වෙනවා මේ බඳු ඇදහිල්ලක් වෙන්නේ නොපෙනෙන අය වෙනුවෙන් කරන්න ඕන එකක් නෙමෙයි මේක. ඉතින් මේ කරන දේ තුලත් යෙදিলা තියෙන මොකද මෙච්චර දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය තුල තමයි යහපත් කියන ක්‍රියාව තියෙලා තියෙන්නේ. ඒ නිසා දිට්ඨිගත විප්‍රයුක්ත. ඥාන විප්‍රයුක්තයි එතන.
අදුවගේ අමාරු කරනවා වගේ තමයි. ඒක ලැබෙන්නේ පරිසු සිංහලෙ ඉන්නේ ඉංග්‍රීසි.
එපා කිදේ නැයි අපි දැන් තේරුම් ගන්න බලනකොට අපි යට වෙනවා කියන අවස්ථාවු ස්ථිර වෙනවා. සෝබාත් කිව්වා නියක් දැන් කාටිලා ඔය දැන් ඉතින් මරණ නිසා එහෙම හරි දාන දෙනවා මිසක් නැත්තම් දෙන්නෙම නෑ. මේ පාරමිතා පිණිස තමන්ගේ මුක්තිය පිණිස කියලා කිව්වොත් දෙන්නෙම නෑ. නිසා ඉතින් කොහොම හරි දෙන නිසා මේ ලෝකේ හරි පවතිනවා, ශාසනය හරි පවතිනවා. ඒ නිසා මේක හරි පෞද්ගලින් අපිට හරි පෞද්ගලින් කොහොමද නුත් අපි දැනගන්න ඕන අපේ නෝන මතවත් කියන්න බෑ. අපි හරි දේ හොයාගන්න අපි නිවැරදි වෙන්නේ ලෝක යන පැත්ත අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි නිතරම හොයන්න ඕන මේ අපි මේට අවුරුදු 25කට එහා දන් දුන්නේ යම්සේද අදත් එහෙමම නම් දෙන්නේ. ඒ සඳහා අපි යොදාගත්ත එකතු කරගත්ත නුවණක් නැත්තම් අපි සම්මස්තක ප්‍රඥානේ වඩලා නේ දිනු කරලා නේ. එදත් අපි කඩේට ගිහිල්ලා මොන හරි ගෙනාව ව්‍යාගත්ත ගෙනිලා දුන්නා. බුදු පූජා බෙදනවා හිතියනවා. සමහර ලාට ඉතින් බුදු පූජා බෙදන එකෙත් ඉතින් හරි පාස්සයි. දේව පූජාව තියෙනකොට බුලත් කොලෙත් හොදලා ගන්නවා. පට්ටියත් හොදලා ගන්නවා. බුදු පූජාවට එහෙම මුකුත් නැහැ. ඒ බුදුහාරු දඬුවම් කරන්නේ නැහැ. ඔය ගත්ත ගමන්ම තියෙනවා. වාදනේවත් හොදන්නේ නැහැ. නිකම් බෙදුවාරේ ගෙනිහිල්ලා තිබ්බා. බුද්ධ පූජාව ටිකක් නැහැට ලං කරලා බැලුවොත් ගලේ දැන් හුඟක් ඔය බුද්ධ පූජා තියෙන තැන් වල. බුද්ධ පූජා වහන තිරේ ඒ හාමුදුරුවන්ට හරි කාට හරි ඒ බුද්ධ පූජා තියෙන දායකයන්ට හරි බත් එක වහලා දුන්නොත් හන්නේ නැවිසි කරනවා. මේකින්ද වහගුණාවේ කියලා. බුදුහාමුදුරුවන් මේ ත්‍රිලෝකී තිරක. බුදුහාමුදුරුවන් තියෙන දේ බැලුවා මේවේ සම්මාදිට්ඨියේ දිලාද කියන එක නම් හරිම ප්‍රශ්නයක්. ඥාන සම්ප්‍රයුක්තනේ ඥාන විප්‍රයුක්තයි. එනිසා ඒවා දුබල තින්කම් තමයි දුබලයි ඒවා. විපාක අඩුයි. දැන් තරු පහේ හොටලෙකින් කන්න හම්බෙන්නේ නැහැ. ඔය යන්තම් ඔය ගමේ කෝපි කඩේක යන්තම් කන්න පුළුවන්. හොඳට ලැබෙන්න නම් හොඳටම දෙන්න. ඒක ඒ කියන්නේ මේ බඳු දෙය ලබන්න කියන එක නෙමෙයි. හොඳින් පිළිවෙලින් පිරිසුදුව අත්‍යච්චකාරිතා සාත්‍යච්චකාරිතා සන්තුෂ්ඨිතා අපටිවානිතා අපි කරන දේ සකස්ව කරන්න ඕන. හොඳට කරන්න ඕන. මේ කාටද මේ කරන්නේ? කාටද මේ පූජාව? තුන් ලෝකාගත බුදුහාමුදුරුවන්ට. දොර බුදුහාමුදුරුවන්ට පූජා කරන දේ ඇත්තටම බලන්නකෝ. දැන් උඟක් තැන්වල අපි තැනකට පන්සලකට ගිහිල්ලා බැලුවොත් ලංකාවේ නම් මම දන්නේ නැහැ කොහොමද කියලා. ලංකාවේ නම් ගිහිල්ලා ඒ බුද්ධ පූජා තියෙන භාජනයේට Tamanට බෙදලා දුන්නොත් Taman නම් කන්නේ නැහැ. ඒ තරම් අර පිත්තල ගඳ ගහන මෙලියන් බැලිච්ච කහට බැලිච්ච එක. ඉතින් මේ තුන් ලෝකාගේ බුදුහාරණ බුද්ධ පූජාව තියෙන භාජන ටික බැලුවොත් පේනවා බුදුහාමුදුරන්ව හඳුනගෙනද මේ කරන්නේ? බුදුරජාණන් වහන්සේව නිකන් මල පෙරේතෙක් තරමටවත් සැලකිල්ලක් කරලා තියනවාද කියන ප්‍රශ්නයක්. මොකද පෙරේත කටුවක් දෙනකොට ඊට වඩා හොඳට තියෙනවා. ඊට වඩා ටිකක් හොඳ වාදනයක තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට තියෙන බුද්ධ පූජාව දිහා බැලුවාම හිතෙනවා මේක ඥාන සම්ප්‍රයුක්තද කියලා. මේ කවුද බුදුහාමුදුරන්ගේ කියන්නේ දැනගෙන මේක කරනවද කියන එක. දුහාවරු කියන අල්ප මාත්‍ර දැනුවකින් මේක කරනවද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඔක තමයි අද ප්‍රායෝගික බුදුදහම කියන්නේ. මොන වගේ දර්ශනයක්ද යුක්ත වෙලා තියෙන්නේ, මොන වගේ දැක්මකින්ද ඒක කටයුතු කරන්නේ, මොකක්ද ඒක තියෙන අදහස කියලා හොයලා බලුවොත් ඒව තුල පවා බොහෝ දේ නිවැරදි වෙන්න, නිවැරදි කරගන්න දැන් හරියට තියෙනවා. එහෙම හරි තැනක හරි කරනවා නම් හොඳයි, එහෙම කරන එක හොඳයි. නමුත් ඒව තුලත් තියෙන මෝහයේ මූලකම යෙදෙලා නම් දැන් පන්සලේ තමේ පන්සලේ ඉන්න බුදුහාරු නෙමෙයි, සල්ලා මාලිගාවේ ඉන්න බුදුහාරු තමයි බුදුහාමුදුරුවෝ. ඔව් පන්සලේ බුද්ධ පූජාව තියෙන කෙනෙක් ඒවා නේ. ඉතින් බුදුහාමුදුරුවෝ නම් අපි කොතන හිටියත් බුදුහාමුදුරුවෝ වෙන්න ඕන ප්‍රදර්ශන. ඒ පූජාව පවත්වන්න පුළුවන් නම් හරියට. ඇත්තට ඒක තමයි අපි වෙන්න ඕන. දැන් අර අපි කතිය වෙනවා, දැන් අර සුජාතාව කිරුපිට පූජාසලේ කොහොමද කියලා, කිරුපිට පූජාව සඳහා කොච්චර සූදානම් වුණාද කියලා. අය වැල්මි වනයක් බවලා ගවයන් දහසකට කන්න දීලා ඒ වැල්මි ඒ අයගේ කිරි දවාගෙන, දහසකට කිරි දවාගෙන ගවයන් 500කට තෝලා, ඒ 500 කිරි දවාගෙන 250කට තෝලා, ඒ 250න් තව 100කට තෝලා, මේ විදිහේ එක ගවයෙන් දක්වා අර මේ රසය අරගෙන තමයි මේ කිරිපිඬු පූජාව හැදෙන්නේ. සත්‍යත්‍යක්ම ඔය ආහාරයෙන් යතුනේ ඒකනේ. ඊළඟට උදෑසන සිල් සමාදන් වෙලා නාලා පිරිසුදු වෙලා මේ බුද්ධ කියන ගෞරවයක් නැහැ, මේ දේව කියන සංකල්පේ මත දෙවියෙක් වෙනින් පූජාවක් තියන්නනේ අදහස්. මුත් සංසාරික ආර්තනාවක් තුන බුදු වෙන දවසේ ආහාර පූජා කරගන්න සතර ප්‍රාර්ථනාවක් කරගෙන ඇවිල්ලා තුන පාරමිතාව. ඉතින් බලන්න මේ පූජාව සඳහා කොච්චර පේ වෙලා, කොච්චර පිරිසුදු වෙලා, කොච්චර වැවුරු වෙයින්ද රන් තලියක තියාගෙන තමයි මේ පූජාව අරගෙන ගියේ. ඉස්සර අපේ ගම්වල අපේ වැඩිහිටියෝ දානෙ කියන්නේ ඉෂමත තියාගෙන යන එක, එක්ක කදේ අරගෙන යනවා. අද මොකක් වුණේ බයිසිකලේ පිටිපස්සෙන් බැලගත්තා. හරිද කියන එකට හරි බෙදලා. සමහර වෙලාවට අපි දන්නවා අපි දාන ගේ නිසා සමහර ඒවා තියෙන shopping bag වල ඉතින් ගෙනල්ලා හලා ගන්නවා. ඒ කියන්නේ සක්කච්ඡ කාරික සකස්සු කෙරෙන්නේ නෑ ඒවා. සකස්සු කෙරෙන්නේ නෑ. ඉතින් ඒවා ලස්සනට පිළිවෙලට කෙරෙන්න ඕන. නොකඩකට කෙරෙන්න ඕන. සතුටින් කරන්න ඕන. බාධක වලින් නොසැලී කරන්න ඕන. එහෙම කරන දේ තමයි අපිට පාරමී කුසල් කියලා කියන්නේ. පාරමී පිටින්නේ. ඉතින් අද දවසේ ඒවේ අඩුවක් තියෙනවා. කරන අයගෙත් අඩුවක් තියෙනවා. ඒවට අනුශාසනා කළ යුත්තන්ගේ අඩුවකුත් තියෙනවා. අනුශාසනා කළ යුත්තොත් බුදුහාමුදුරන් හඳුනාගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කබඳ උත්තමයේ කියලා හඳුනාගෙන නැහැ. අදුතරමින් තමන්වත් මේ මගේ බුදුහාමුදුරන්ට මේ තියෙන තැන මමවත් මේක හරියට කරවන්න ඕන කියලා ඊට අවශ්‍ය කරන රත්තරන් භාජන නැති වෙන්න පුළුවන්. බුදුහාමුදුර වෙනුවෙන් රත්තරන් මණික් වලින් භාජන හදාලා පූජා කරන්න පුළුවන් නම් වටිනවා. අරකනේ ඒ තරම් උත්තමයි උන්වහන්සේ. එහෙම නැත්තම් තේන භාජනේ හරි බොහෝ පිරිසුදුව ඒ ටික හදලා සුදුසු තැනක තියලා ඒ පූජාව කරන්න පුළුවන් නම් කරවන්න පුළුවන් නම් අනිත් අය පුරුදු වෙයි. මම දැක්ක දවසක් මාතර පැත්තේ මම කියන්නේ කඹුරු පිටියේ හරිය පන්සලකට ගියා. අපි මේ පින්කමකට යන ගමන් ගිහිල්ලා මම මේ ඇවිදගෙන මේ විහාරෙට ගියා. යනකොට මේ බුද්ධ පූජාවල් තියලා තියෙන එක බුදු පූජාවක් තියෙනවා. මේ කෙසල් කොළේක බත්තිපුරි පොල් සම්බල් දෙවි තියෙන කෙසල් කොළේ බුද්ධ ආසනය උඩ තියලා තියෙන බුදු පූජාව. ඉතින් බුදුහාමුදුරු මේ කවුද කියලා හිතාගෙනද මේ කරන්නේ? සමහරවිට ඉතින් ඒකේ මහා පුණ්‍ය බලයකුත් ඒක ඇති. සමහරවිට අසරණ මිනිස්සෙක් නම් Tamanta හම්බෙච්ච බත්තික මට බුදුහාමුදුරන් වෙන පූජා කරගන්න විදිහක් නැහැ. මම මේ කියපු ගල්ලි හැරි උන්වහන්සේ වෙනුවෙන් පුදනවා කියලා අපි දන්නේ නැහැ. ඒ අදහස කොහොමද තියෙන්නේ කියලා. ඒකට එහෙම අදහසකින් තිබුණා නම් ඒක වරදක් නෑ. නමුත් බුදුජානන් වහන්සේට මේ බඳු තැනක මේ බඳු ආකාරයකින් බුද්ධ පූජාවක් තියෙනවා නම් ඉතින් ඒවා බුදුජානන් වහන්සේට කරන එක්තරා විදිහක ගෞරවයක් වෙනවා. ප්‍රඥානන් වහන්සේව හඳුනගන කම්මසකතා ඥානය කියන්නේ ඒකයි. මේ නුවණ එකතු වෙලා අපි එදිනදා ජීවිතය කරන කියන හැම දෙයකම දානයක් දෙනකොට උදෑසනම පිරිසුදු වෙලා සිල් සමාදන් වෙලා කරේ හඳුරන්ට නෙවෙයි. දුහාඳුරන්ට, සරියුත් හඳුරන්ට, මුගලන් හඳුරන්ට කියන තරස. දැන් මේ අදහස නැති වුණාම තමයි පන්සලේ හඳුරන්ට දාන ගෙනියන්නේ. පන්සලේ හඳුරන්ට ගෙනින් දාන දින්ග බුදුහාමන්ට දෙන්න. ප්‍රධාන පන්සලේ හඳුරු බුදුහාමෝ නෙවෙයි. ඒතරු නෙමෙයි අප්‍රදානයි. දැන් බලන්න ඔබ සංගීත කරන්නේ කියලා අර කුංචි ටිංගානකට චුට්ටක් ගහලා තියෙනවා. අනෙක් ටික සංගීත කරන්නේ සංගීත කරලා දානයක් දෙන්න කියලා හදාගෙන ගිහලා ඒක අර පැටියකට පෙරේත පූජා වගේ ටිංගානකට ඔක්කොම ටික ටික බෙදලා මේක තමයි සංගීත කරන්නේ. මේ කෝටි ගණන් අසංකේය අප්පමේය මහා සංඝ පිරිසකට අර කුංචි ටිංගානකට ඩිංගි ඩිංගි බෙදලා සංගීත කරනවා. අනෙක් ටික සංගීත කරන්නේ ලෝභකම. ඉතින් සංඝයාට දුන්නේ කොච්චරද? අර පුංචි පින්ගානට බෙදලා තියපු ටික. ඉතින් ප්‍රශ්නේ ඉතින් එක එකනට පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. දැන් ඉතින් මේ ඔක්කොම ව්‍යාගන ඇවිල්ලා කොහොම සංගීත කළොත් ආක දාන්න වෙනවා. ඒ කියන්නේ මේව අත්හැරලා නෙමෙයි තියෙන්නේ තාම. කියන සංගීත ක්‍රමයකට සුදුසු කියලා ඉතින් මට දැනෙනවා. මට දැනෙන දාපෙච්චි දීසත් නැහැ. සංගීත කරනවා කියන එක උයලා ඉවර වෙලා කරන්න ඕන එකක් නෙවෙයි. දානිය දෙන්න අදහස් කළ වෙලාවෙ ඉඳලාම සංගීත වෙන්න ඕන. එතකොට කඩේට යන්නේ සංගීත දානෙ උදෙසා. බඩු ගන්නෙ සංගීත දානෙට. උයන්නත් ඕන සංගීත දානෙ සංඝයා උදෙසා. බුදුපාමක මහා සංඝරත්නය උදෙසා. ඒ ටික නැතුව අපිට මේ ඉමම් බික්කම් බික්කම් ගස් දෙයම කියලා වාක්‍යයකින් සංගීත කරන්න බෑ. Tamange අදහස තිබුණ නැත්තම් අපි නිකන් වාක්‍ය කියවුවට සංගීත වෙන්නේ නෑ. මුලින් ඉඳලම Tamange අදහස තියෙන ඕන සංඝයා උදෙසා බුදුපාමුක් මහා සංඝරත්නය උදෙසායි කියන සංඝේ ගුණ බුදු ගුණ සිහි කර කරයි මේ දානෙ පිළිදෙල කරනවා. හැබැයි ඒක තව කෙනෙකුට පරිහරණය කරන්න අයිතියක් නෑ. දෙක සරියුත්නාවර මුගලන් හාවරන්ට අයිති දෙ. ඒක කාලනේ අර කොසල් රජුරුවන්ගෙන් තිංගන්නායි බුද්ධාන්තර හතර. බුද්ධාන්තර හතරකට එහා සංගසතු දෙයක් කාලනේ පෙරේත ලෝකේ අපාය ඉඳලා ගැලවීමක් නැතුව අන්තිමට කොසල් රජුරුවන්ගෙන් තිංගන්නේ ඇවිල්ලා. එනිසා මේක ඒ ආහාරය හරි භයානක එකක්. ඉතින් ඒකදී තමන්ට පුළුවන්කම තියෙනවා සංගයාට ආරාධනා කරන තැන ඉඳලාම නුවණින් ගෙදෙන්න ඕන. හාමුදුරනේ අපට සංඝසන්දානයක් දෙන්න ඕන ප්‍රශ්නමක් දෙන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. ආරාධනා කරන්නත් ඕන කියලා ස්වාමීන් සංඝයා අතරින් අපට ස්වාමීන් වහන්සේලා ලබා දෙන්න. සංඝයා අතුරේ සංඝයා ලබා දෙන්න. එතකොට හාමුදුරුවෝ තමයි තීරණය කරන්න මේ දායකයාට මේ දෙනමක් ඇති ප්‍රශ්නමක් ඇති දහනමක් ඇති කියලා හාමුදුරුවෝ තීරණය කරන්නේ. එයාගේ නියෝජිත ස්වභාවය, යාගේ වත්පොසත්කම් ගැන බලලා හාමුදුරුවන්ට තීරණය කරන්න පුළුවන් ඔබට එහෙනම් අපි ප්‍රශ්නමක් දෙන්නා, දෙනමක් දෙන්නා, තුන්නමක් දෙන්නා, එකනමක් දෙන්නා. එතකොට තමන්ට එකනමක් ලැබුණත් සෑහීමටපත් වෙන. මොකද සංඝයා අතුරෙන් ඉල්ලන්නේ. එතකොට ඒක 100ක් නමක් ආවත්, එකනමක් ආවත්, 19ක් ආවත් ප්‍රශ්නයක් නෑ. සංඝයා අතුරෙන් ඒ ආරාධනාව කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අර පන්සලේ ආඳුරුත් වඩම්වන්න ඕනේ, මේ පන්සලේ ආඳුරුත් වඩම්වන්න ඕනේ. ඒවා සංගීත දාන නෙමෙයි. ඒක ආඳුරන්න මේ ආඳුරන්න දුන්න කෞද්දික දානයක්. සංගීත දානයක් වෙනවා කියන කාරණාව හිමු වෙන්නේ නෑ ආරාධනා කරන තැනදී නම්. එතකොට තමන්ට පුළුවන් එහෙනම් සංගීත ආතුරෙන් මට ලැබෙන්නේ මේ ප්‍රමාණයක්. නමුත් මම දෙන්නේ මේ ප්‍රමාණයට. එතකොට මේ අසංකේ පිළිසකට උයන්න ඕනේ. එතකොට තමයි දන්නෝ පිළියෙල කරන්න ඕන ප්‍රමාණය. ඒ ප්‍රමාණයට අවශ්‍ය විදිහට දාන පිළියෙල කළා. ඒක මොන හේතුවක් නිසාවත් තමන්ගේ පරිහරණයට ගත යුතුනේ. ඒ ඉවත නොවන ආකාරයෙන් ප්‍රමාණවත් වෙන ආකාරයෙන් ඒ දාන ටික පිළියෙල කළා දාන හැටියට. මොකද දැන් අද දවසේ මුගක් වෙලාවට වෙන්නේ දාන පත්ති, දාන සහායක, දාන දාස කියලා තොඳෙනෙක් ඉන්නේ. දාන දාසය කියලා කියන්නේ අහක යන දේ, සිනු වෙන දේ, සිවත යන දේ, නරක් වෙන දේ දෙනවා. දාන දාසය. දාන සහායකය කියලා කියන්නේ තමන් කන විදිහට මේ ප්‍රමාණයම, ඒ ආකාරයෙන්ම දෙන කෙනා. දාන පති කියන්නේ තමන් පරිහරණය කරනවට වඩා රසවත් ප්‍රණීතෝ පිරිසුදුව උතුම්ව දෙන කෙනා. අද දවසේ දාන පතියෝනේ. ගෙදරායටත් එක්කම තමයි උයන්නේ. එන පිරිසටත් එක්කම තමයි යන්නේ. දාන යන්නේ 150කට කියලා බලන්න. ඒ ඉන්දින්ගත් තමයි බුදුහාමරන්ට පරිත්‍යාවන්ට මොකරන්නවන්ට. මේක තමයි දාන සහය. අපි දන් දෙන්න ඕන දානපතිත්තේ. එන ඥාති සංග්‍රහය හොඳයි. ඡතකානංස සංග්‍රහ හෙටම මංගලමුත් තම මංගල කාරණය. හැබැයි ඒ බඳු තැනක සමාන කරන්න හොදනේ බුදුපාමුක් මහ සංග්‍රහ. ගෙදරට එන ඥාතිවරයාට සමකලොත් අපි බුදුපාමුක් මහා සංඝරත්නය කියන්නේ කවුද කියලා හඳුනගන්න නැහැ. ඊට වඩා උත්තරීතරය උත්තමයි. එනිසා දාන කියන එක වෙනම පිළියෙල වෙන්න ඕන එකක්. ඒක පූජාවක්. ඒක ගෞරවයෙන් ගෙනියන්න ඕන එකක්. ඒක ගෙනියන්නේ පන්සලේ හාමුදුරුවන්ට නෙමෙයි. අන්සලේ ඉන්න හාමුදුරුව ඒ සංඝ කියන සමූහයට අයිතිද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. සංඝ කියලා කියන්නේ මේ කසාවරදක් පුරවගත්ත හිත මුඩු කරගත්ත කෙනෙකුට කියන නමක් නෙමෙයි. සංඝ කියලා කියන්නේ සාමීජි ප්‍රතිපදාවෙන් යුක්ත සුපතිපන්නෝ භගවතු ශාවක සංඝ. සුපතිපන්න නම් උපතිපන්න නම් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝයා වෙන්නේ. ඉති ප්‍රතිපදාවකින් යුක්ත කිරිස. ඉතින් අපි දන්නේ නැහැ පන්සලේ ඉන්න හාමුදුරුව අරණේ ඉන්න හාමුදුරුව, භවනා මධ්‍යස්ථානයේ ඉන්න හාමුදුරුව ඒ ප්‍රතිපදාවෙන් යුක්තදේ ප්‍රතිපදාවට අනුව ඒ සමූහයට බැඳිලාද කියන එක අපි දන්නේ නැහැ. අපිට පේන්නේ මතුපිට ලක්ෂණේ විතරයි. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් අපි තීරණය කරන්න ඕන අපි දෙන්නේ බඳු අයට නෙමෙයි. අපි දෙන්නේ මෙන්න මේ ගුණ ප්‍රතිපදාවෙන් යුක්ත අයට. එහෙම හිතලයි පිළිවෙල කරලයි දානේ සකස් වෙන්න ඕන. එතකොට සංඝයා උදෙසායි දානේ ඉන්වී පිළියෙල කරගෙන ඉච්චේ දෙදන්නේ. එතකොට සංඝ සතුදේ සංඝ කියන ස්වභාවයට පත් නොවි වංචනික විදෙන කවුරු හරි වළඳනවා නම් පරිහරණය කරනවා නම් ඒක භයානක. ඒක ඉතින් ඒ අයට පැවිද්දන් හැටියට අපට තියෙන බරපතල කාරණාවක් ඒක. සායකයාට දීනෙන් ලැබෙන මහා විපාකය ලබන්න නම් පෞද්ගලිකව අපි ගැන හිතලා වැඩක් නැහැ. අපි සංග්‍රහ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සංඝ වෙන්නත් පුළුවන් සංඝ ප්‍රතිරූපක වෙන්නත් පුළුවන්. භික්ෂු වෙන්නත් පුළුවන් භික්ෂු ප්‍රතිරූපක වෙන්නත් පුළුවන්. රූපයෙන් විතරක් පැවිද්ද වෙන්න පුළුවන්. ඇතුළත එහෙම ස්වභාවයක් නොවෙන්න පුළුවන්. එනිසා දන් දෙන්න ඕන සුපටිපන්න උදිපටිපන්න ආදී ආර්ය ගුණ උදෙසා උන්වහන්සේලා සිහි කරගෙන උන්වහන්සේලාට දන් දෙන්න ඕනේ. එතකොට මේ අදහස් ටික ඒ සංඝ ගුණය බුද්ධ ගුණය හිතට හොඳට ප්‍රකට වෙනකොට ඉබේමයි අපි ඒවා නිවැරදිව ලස්සනට හොඳට පිළිවෙල වෙන්න පටන් ගන්න. මොකද අපි අරහමඳුරන්ට මේ හාමුදුරන්ට කියලා ගන්නකොට එතනදී අර අර බලවත් ශ්‍රද්ධාව එන්නේ නැහැ. උන ගෞරවය එන්නේ නැහැ. එනිසා පුළුවන් තරම් දාන පතිත්වයෙන් ගුණ ගෞරවයෙන් මේ කටයුත්තේ යෙදෙන්න පුළුවන් නම් තමයි හොඳ. ඉතින් එහෙම කරන්න බැරි නම් කොහොම හරි දෙන එක හොඳයි.
ගන්නවා
නින්න ප්‍රමාණය ස්ථිර මේ කරන්න බෑනේ. කොලක් ඉන්න පස්සේ කරන්නේ දැන් දැන් ඔබාන්ති කියන සබ්බේ කඩේට ගිහිල්ලා බඩු ගන්නවා නම් ඒ ඒ ප්‍රමාණයට පමණක් විතරක් බඩු අරගෙන ඒ දැන් කඩේට යන්නේ මහා සංඝරත්නයේ දානේ සඳහා උපකරණ දෙන්න. දැන් කුසල චේතනාමක සංඝසතු දානේ සඳහා කුසල චේතනානේ ඉන්නේ. සංඝයා උදෙසායි මේ ගමනේ. ඒ පියවරත් පද විතිහාර පුසත්. ඒ තිබෙන පියවරේ ඉඳලාම පින. ඒ වඩු ටික ගෙනලා එතකොට අපි වඩු ගන්න ගියාම එතකොට සංඝයා උදෙසා ගන්නකොට ඒකේ ලාභය ගැන බලන්නේ. බලන්නේ මේක හොඳ එක කොයි එකද? ඇයි ඉතින් බුදුහාරවන්ට මේ හදන්නේ? ලාභෙට දෙන කුණු වෙච් එකක් ගේන්න බලන්නේ එතකොට. හොඳම දෙයක් ගන්න බලනවා. ඒ මේ බුද්ධ ගුණය, බුද්ධ ගෞරවය, සංඝ ගුණය, සංඝ ගෞරවය ඇතුලේ තියෙනවනේ. මේ සඳහා උතුම් දේ තෝරගන්න එතකොට. අග්ගස්ස දාතා ළඟට. අග්‍රදී උතුම් දේ දෙන්න පුරුදු වෙන එතකොට. එතකොට සංඝ කියන අදහස සංඝ දාන කුසල චේතනා ඒ මුල ඉඳලම දැන් අපි හදන්නේ දානෙත් ඔක්කොම ගෙනල්ලා අර පිංගාන කර දින්ගක් බෙදලා එතනදී තමයි සංගීත චේතනාව පහළ වෙන්නේ. සුබල දුරවල එක. මෙරිස්සයට දුන්නත් ඒගොල්ලන්ටත් එච්චර පිටක් නැහැ. බලවත් කුසල කර්මයක් නෙවෙයි නේද? පාඩුකම් තියෙනවා ඉතින් හැදෙන්න ඕනේ. ඉතින් කොහෙන් හැදෙයිද මන් දන්නේ නැහැ කිව්වා. agents i want to be the resident group that is young and the same when we do it and somehow we love them to do it sangasatu karapu deyak kaya hotnan arabad dalai adudawage ඒ නිසා ගැටලුවක් නැහැ. නැත්නම් ඉතින් ආයේ කවුරුවත් බේරෙන්නේ
නැහැ.
ඒකෙන් සංඝයාට කියලා කියන්නේ අවශ්‍ය ප්‍රමාණය පිළිගන්න කෙනෙක් සංඝ කියලා කියන්නේ. අනවශ්‍ය දේ අනවශ්‍ය ප්‍රමාණයට ගන්නෙ නෑ. ඉතින් අද දවසේ අකස්සෙච්ච ක්‍රමවල අඩුපාඩුකම් තියෙනවා. විකුණාංශේ නම තමන්ගේ පරිහරණයට අවශ්‍ය ප්‍රමාණය විතරයි බාරගන්නේ. ඉත වැඩි දෙකක් බාරගන්නේ නැහැ. ඉතින් අද දවසේ මහා පිංගානක් බෙදලා දුන්නාම ඉතින් ඕක ඉවර කරන්න බැහැ කොහොමද කියලා. ඉතින් මෙහෙම එකක් තියෙනවා සංඝයාට අයිති දේ. සංඝයාට අයිතිය පවත්වන්නේ ආහාරයක යම් වේලාවක් ඉක්මවා යනකොට අවේලාව ඉවරට යනකොට ඒ අයිතිය නැතු වෙනවා. හැබැයි ඊළඟට ඒකේ අයිතිය එන්නේ කැපකරුවට. උපස්ථායකට අයිතියක් තියෙනවා ඊළඟට ඒ ආහාරේ. එයාට පුළුවන්කම තියෙනවා නරක් නොවන දෙයක්, පළතුරක් වෙන දෙයක් හෙට දවසේ බුදුපාමොක් මහා සංඝරත්නයට පුදන්න වෙන් කරලා තියන්න. එහෙමත් තියාගන්න බැරි ඉවත යන දෙයක් ඔහුට අයිතියක් තියෙනවා කැමති කෙනෙකුට දෙන්න. ඒ වෙලාවෙන් පස්සේ හැද ඒ වෙලාව එනකන් අවේලාව එනකන් වෙන් කරන්න බෑ. මොකද අන්තිම මොහොතේ කවුරු හරි විසුණුවාසේ නමක් වැරියොත් මේක සංගිහාට අයිති දෙයක්. අයිතිය අතහැරෙනවා වෙලාව ඉරාවරට යනකොට. එතනදී කැපකරුවාට අයිතියක් තියෙනවා මතු දින එක. සාමනීර නමටත් ඒ අයිතිය තියෙනවා. ඊළඟට දවසේ දානි සඳහා ගත හැකි දෙයක් වෙන් කරලා තියලා සංඝයාට පුදන්න. මේ පළතුරු වෙන දේ විශේෂයෙන් ඊළඟට දවසේ ප්‍රයෝජනය සඳහා කියන්න පුළුවන් දෙ. දැන් එතන ඒ ගැටලු වෙන්නේ නැහැ. දැන් එහෙදි සානේව පිළිසක් ආගෙන ගිහලා කන්න බොන්න වෙනවනේ. අර මුලදිම මෙන්න මේ ටික සංඝයාට මේ ටික එනායේගේ ඥාති සංග්‍රහය උදෙසා කියලා වෙනම ගත්තම ඒ ගැටලු වෙන්නේ නැහැ. සංඝයා උදෙසා කියලා අපල් ගෙඩි පහක් ගත්තා. ඒක මට කුණුණක් කමන්නේ නැහැ, නරකුණක් කමන්නේ නැහැ. සංඝයාට මේක ගත්ත ටික මට නම් බෑ මේක පාවිච්චි කරන්න. ඒක හේතු උදේට බැරි නම් අනිත් උදේට හරි ඒක කවුරු හරි එක්ක පූජා කළායි. එහෙම නැත්නම් මේක ඔහේ සියේ. ඒ ටික වෙනම වෙන්න ඕන. එහෙම ගත්තාම ගැටලුවක් නැහැ. ඉතින් අර ප්‍රමාණය හඳුනා ගන්න. දැන් අපි දන්නවනේ අපේ දානට ඉන්නේ හාමුදුරුවෝ මෙච්චරයි කියලා. සංගහවෙමින් අපි නියෝජනය කරන්න මෙච්චරයි තුන්මයි. එහෙනම් අපිට ඒ සඳහා අවශ්‍ය කරන්නේ අපල් කෙඩි දෙකක්. සමහරලාට එක කෙඩියක්වත් වළඳන්නේ නැහැ තුන්මම. එතකොට දැන් අපල් කෙඩියක් කැල්ලක් අපලක් තිබ්බත් පෙතල් කෙඩියක් තිබ්බම ඉදි කෙඩි දෙකක් තුනක් තිබ්බා මෙච්ච. ඊළඟට ඒ ටික හාමුදුරු වළඳන එකක් වළඳන දුවට පස්සේ මේක සංගතන්ත පූජා කළ දෙයක්. මේක මට අයිති නැහැ. මම අනුන්ට පූජා කළ එක. මේක එහෙනම් දැන් කෙනෙක් තියාගන්න කෙනෙක් නැත්නම් හිත දවසට දෙන්න කෙනෙක් නැත්නම් පරිසම් කරලා හිත දානේ සඳහා පූජා කරන්න කියලා දෙන්න කරලා දැන් කටුපු එකක් නම් තියන්නත් බෑනේ. එහෙමනම් දැන් ඒක වේ වෙලාව පහු වෙනකන් ඉඳලා තමන්ට පුළුවන්කම තියෙනවා තමන් කැපකරුවෙක් නැත්නම් තමන් අයිතිකාරය වෙනවා එතකොට. තමන් පරිහරණය කරනකොට තව කෙනෙකුට දෙන්න පුළුවන්කම තියෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මදාය අදබවතුමා මිසදාය අද. නාග දේශනා කරන බොහෝ කුසගින්නේ භික්ෂුන් වහන්සේලා දෙනමක් බුදුහාමුදුරුවෝ දකින්න ආවොත් උන්වහන්සේ දානි වළඳලා ඉතුරු වෙලා තියෙනවා. උන්වහන්සේ කියනවා මහණෙනි මම දන් වළඳලා අවසානයි. දානි ආහාර ඉතුරු වෙලා තියෙනවා. උඹලා කුසගින්න ඉන්නේ මේ දානේ අරගෙන වළඳන්න කියනවා. එක හාමුදුරු කෙනෙක් තීරණය කරනවා නේ බුදුහාමුදුරුවන්ට හම්බ වෙච්ච මට එපා මම බඩගින්නේ. අනිත් හාමුදුරු කල්පනා කරනවා බුදුහාරු දැන් වළඳලා ඉවරයි කොහොමද තාහක දාන්නේ කියලා. මම වළඳනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දෙනමගින් මම අර නොවළඳා ඉන්න භික්ෂුව වරණා කරනවා කියලා. ධම්මදායාදා භවිත මාමිත දායාදා මහණෙනි මගේ ධර්මයට දායාද කරුව වෙන්න මගේ ආමිසයට දායාද කරුව වෙන්න පාපී කියනවා. ඉතින් අද දවසේ අපිට වෙලා තියෙන්නේ අපි ධර්මයට දායාද කරුව වෙලා නැහැ. ධම්මසම්පදී ආමිසයට දායාද කරුව නම් වෙලා තියෙනවා. ඒක තමයි වටින ටික මේ කතා කරපු දේවත් ආයෝගික ජීවිතයේ අද බෞද්ධ ජීවිතවල ඇත්තටම ඉතුරු වෙන්න ඕන දේවල් අද දවසේ මේ බොහෝ අඩුපාඩුකම් තියෙනවා. දෙපාර්ශ්වයේම අඩුපාඩුකම් තමයි. ඒවත් හැදෙන්න ඕන. ඒ අතරේ මේ සසරෙන් මිදෙන්න ඕන කරන ඒ දහම පිළිබඳව අමතක කරන්න පය විදිහෙන් බලන්න. ඒ විදිහෙන් නැන නුවණ වැඩෙනකොට ශ්‍රද්ධාව ගෞරවය තුනුරුවන් ගැන හැදෙනීම එනකොටත් අනේ මේ බඳු ධර්මයක් ලෝකෙට දේශනා කළ බුදුහාමුදුරුවෝ මේ බඳු ධර්මයක් නිබඳු ධර්මයක් ක්‍රියාවට නැගූ මහා සංගරුවනේ තියෙන අවිච්ඡප් ප්‍රසාදයේ සදේ ප්‍රසාදයේ එනකොටත් අපි නැවත වතාවක් සකස් වෙනවා හරියට ඔය ගෞරවයෙන් කරන්න. දුනාමුදුරු කියලා කියන්නේ ආත්ති සීය නෙමෙයි කියන තැනට එනවා. උන්වහන්සේ තුන් ලෝකාග්‍ර බුදුහාමුදුරු කියන අවබෝධය තියෙනවා. එදාටත් අපි බොහොම ප්‍රසාදයෙන් නිබඳු කටයුතු කරන්න පෙළඹෙවි. මේ කරුණු දෙපැත්ත ගැනම අවධානය යොමු වෙන එක හොඳයි. අද දවසේ උතුම් ධර්මයක් චතුරාර්ය සත්‍ය සඳහා යනවා. යම් අපේ ශක්ති පරිද්දෙන් අපේ අවබෝධය දේට විවරණය කළා. ඉතින් මේ ජීවිතයේ මේ ගෞතම සාසනයේ ජීවිත සකස් කර වැරදි නිවැරදි කරගෙන ලෞතුරා මඟ සාත්සාත් කරගෙන නිර්වාණ සම්පත්තියෙන් සැනසෙන්නට මේ සියලු කුසල කුණ්‍ය ධර්මයන් අපි මතු දිනක බුදු වෙන ආරේ මෛත්‍රී නාත මෙත් බෝසතුන් නැති බුදු සාසන මාමක උපකාරක සියලු දේව සමූහයාටත් මෛත්‍රී වාදී වේසු රතන බෝධීන් නමා නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන් සිංහත් තම තමන් නමින් නැසීමේ පරලෝකීය වූ මෞපිය සහෝදර ගුරු සියලු ඥාතීතය සිංහින්ගෙන සතුටත් වේවා සුවපත් වේවා දුක්ඛින්වත් හැම දිනකට සැදී වැඩ ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පවුල් වල සෑම සැපත සාන්තිය සාමේ සනසිල්ල නිදුක් නිරෝගී සුව සම්පත් කරදර බාධක කාය චිත්ත දීඩාවන් මගෙන් වේවා මේ සසර කතරේ සරණාතුරු නරකයේ සිට සංකේත අසුර මහවම දහනකට මහා වාලුකා කාන්තාරයකට ගියේවීම සාපිතාසාදී දුරිජනේශ්වරෙන් මිදේවා සත්පුරුෂ කලන මිතුර ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධය සසර දුක් නිමාවට ලැබෙන සාන්ත නිවනින් සනසුම කල්ම විවාදන සීලිස්ස නිසං උද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධංති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවතාන සම්පත්ති නාති.